අවකාශයේ පාසල
ගමින් නගරේ දූපුතුන්ට දැනුම අරන් ගෙදරට එන
පුංචි අපේ රේඩියෝ ඉස්කෝලේ
රුහුණු ගුරු ගෙදර
ආයුබෝවන් දුවේ පුතේ, අදත් ඔබ මේ සම්බන්ධ වී සිටින්නේ දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් මෙහෙවන රුහුණු ගුවන් විදුලිය ඔස්සේ විකාශනය වන අධ්‍යාපනික වැඩසටහනක් වන රුහුණු ගුරු ගෙදර වැඩසටහන සමගයි. ඉතින් දුවේ පුතේ, අද දවසේ මා ඔබත් සමග එකතු වෙලා ඉන්නවා 11 ශ්‍රේණියේ විද්‍යා විෂයට අදාළ ජීවි පටක කියන පාඩමේ සත්ව පටක කොටස ඔබ වෙත ඉදිරිපත් කරන්නට. දුවේ පුතේ, මේ පාඩම ඉදිරිපත් කරන මා හා විහාරගල 550 මහාවිද්‍යාලයේ විද්‍යා විෂය උගන්වන සුරේෂ් බුද්ධික සර්. හොඳයි දුවේ පුතේ, එහෙනම් අපි යොමු වෙමු අපේ පාඩමට. අපි මේ පාඩමේ ජීවි පටක පාඩමේදී ශාක පටක ගැන මුලින් දින දෙකකදී අපි සාකච්ඡා කළා. අද අපිට සාකච්ඡා කරන්න ඉතුරු වෙලා තියෙන්නේ සත්ව පටක. හොඳයි, අපි මුලින්ම අර ජීවීන් කියලා නම් කරානේ, ශාක, සතුන් සහ ශුද්‍ර ජීවීන් කියලා. ඉතින් ශුද්‍ර ජීවීන්ට පටක මට්ටමේ සංවිධානයක් පිහිටන්නේ නැහැ. ඉතින් ඒ අතරින් ශාක සහ සතුන්ට තමයි පටක මට්ටමේ සංවිධානයක් පිහිටන්නේ. ඉතින් එතනිනුත් අපි අද කතා කරන්නේ සත්ව පටක පිළිබඳව. මේ සත්ව පටක ගැන කතා කළද්දී අපි මෙතෙන්දී බොහෝ විට අවධානය යොමු කරන්නේ පෘෂ්ඨවංශීන්ගේ පිහිටන පටක පිළිබඳව. ඉතින් ඒ අනුව අපි තෝරාගත්තා, නැත්නම් අපි තෝරගෙන තියෙනවා සත්ව පටක වර්ග හතරක් පිළිබඳව. ඒ තමයි අපිච්ඡද පටක, සම්බන්ධක පටක, පේශී පටක සහ ස්නායු පටක කියන මෙන්න මේ පටක වර්ග හතර පිළිබඳව තමයි අපි 11 ශ්‍රේණියේදී සාකච්ඡා කරනු ලබන්නේ. මම මෙතනදී මුලින්ම ගන්නම් අපිච්ඡද පටකය. පුතේ, මේ අපිච්ඡද පටකයක පැහැදිලිව අඳුරගන්න පුළුවන් විශේෂ ලක්ෂණ කිහිපයක් අපිට දකින්න තියෙනවා. එකෙන් අංක 1 තමයි මේ අපිච්ඡද පටලය පිහිටන්නේ පාදස්ත පටලයක් මත. සමහර වෙලාවට තනි සෛල ස්තරයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සෛල ස්තර කිහිපයක් වෙන්න පුළුවන්. ඒ වගේම මේ සෛල තදින් ඇහිරිලා තියෙනවා. ඒතර මෙන්න මේ ආකාරයකට පිහිටන පටකයක් තමයි අපිච්ඡද පටකයක් කියලා කියන්නේ. ඉතින් අපි මෙහෙම ගුවන් විදුලිය ඔස්සේ ඔබත් සමග මෙහෙම පාඩමට සම්බන්ධ වෙනකොට ඔබ පෙළ පොතත් ළඟ ඇතිව තමයි මේට සූදානම් වෙන්න ඕන. ඉතින් ඔබගේ පෙළ පොතේ බලන්න සත්ව පටක යටතේ 11 වෙනි පිටුවේ ඔයාලට තියෙනවා අපිච්ඡද පටකයක රූප සටහන. එතකොට මේ රූප සටහනත් ඔබ අධ්‍යයනය කරමින් තමයි මාත් එක්ක මේ පාඩමට සම්බන්ධ වෙන්න ඕනේ. හොඳින් බලන්න පුතේ, අපිච්ඡද පටකයක් අඳුර ගන්න තියෙන ප්‍රධාන ලක්ෂණය පාදස්ත පටලයක් මත පිහිටනවා. ඊළඟ එක තමයි මේ පටකයේ තියෙන සෛල තදින් ඇහිරිලා තියෙනවා. ඒ වගේම තමයි හොඳින් බලන්න මේ පටකයට රුධිර සැපයුමක් නැහැ. එහෙනම් කොහොමද මේ පටලයේ පටකවල තියෙන සෛල පෝෂණය ලබන්නේ? පාදස්ත පටලයෙන් තමයි මේ සෛල පෝෂණය ලබන්නේ. හොඳයි, මේ අපිච්ඡද පටකය දැන් පෘෂ්ඨවංශයක් වන අපේ ශරීරේ කොතනදීද අපිට දකින්න ලැබෙන්නේ? අන්න ඒ සඳහාත් අපි අවධානය යොමු කරන්න ඕන. අපේ තියෙනවා රුධිර සෛල. ඒ වගේම මේ රුධිර සෛල පරිවහණය කරන්න තියෙන රුධිර කේශනාලිකා. මෙන්න මේ රුධිර කේශනාලිකා වල බිත්ති සකස් වෙලා තියෙන්නේ මෙන්න මේ තියෙන අපිච්ඡද පටකයකින්. ඒ වගේම තමයි තයිරොයිඩ් ග්‍රන්ථිය, ආහාර මාර්ග බිත්තිය, මුත්‍රාශ බිත්තිය, සමේ අපිචර්මය, මෙන්න මේ වගේ කොටස්වල පිහිටනු ලබනවා අපිච්ඡද පටකය. එතකොට මේ ගොඩක් වෙලාවට මේ අපිච්ඡද පටකයෙන් ප්‍රධාන කෘත්‍යයන් කිහිපයක් ඉටු කරනු ලබනවා. බලමු අපි එකින් එක මේ කෘත්‍යයන් මොනවද කියලා. අපිච්ඡද පටකයකින් ඉටු කරන ප්‍රධානම කෘත්‍යය තමයි පුතේ යම් පෘෂ්ඨයක්. එහෙම නැත්නම් අපි හිතමු යම් අවයවයක කියලා. ඒ අවයවක්‍ය පෘෂ්ඨයක් ආස්තරණය කරමින් ආරක්ෂාව සපයන එක. අපි ගත්තොතින් අපේ ආහාර මාර්ගයේ, ඒ ආහාර මාර්ගයේ බිත්තියේ මේ අපිච්ඡද පටකයේ පිහිටීමෙන් ආහාර මාර්ගයට ආරක්ෂාව සැලසෙනවා. ඒ වගේම තමයි දේහයේ බාහිරින් සහ අභ්‍යන්තරයේ මේ පෘෂ්ඨ ආස්තරණය කරගෙන තියෙනවා අපිච්ඡද පටකයේ මගින්. මේ නිසා අපිට උෂ්ණත්වය, පීඩනය, ඒ වගේම සුත්‍ර ජීවීන්ගෙන් සිදුවන ආසාදන, මෙන්න මේ වගේ අපිට වැළකෙන්න පුළුවන් වෙලා තියෙනවා මේ කියන අපිච්ඡද පටකයේ නිසා. ඊළඟට මේ අපිච්ඡද පටකයේ පිහිටනවා පුතේ අවශෝෂක කෘත්‍ය ඉටු කරගන්න තියෙන තැන්වල. අපි ගත්තොතින් අපේ ආහාර මාර්ග බිත්තියේ පිහිටනවා. එතකොට අපි ගන්න ආහාරවල තියෙන පෝෂණ කොටස් අවශෝෂණය කරගන්න පුළුවන් වෙනවා. ඒ වගේම තමයි ශ්වසන පද්ධතියේ පිහිටනවා. ශ්වසන වායු නැත්නම් ඔක්සිජන් වායුව අවශෝෂණය කරගන්න. එතකොට මෙන්න මේ තැන්වල මේ කියන අපිච්ඡද පටකේ පිහිටනවා. ඒ කියන්නේ අපිච්ඡද පටකේ කෘත්‍යයක් තමයි අවශෝෂක කෘත්‍ය. දෙවැනි එක තමයි, තුන්වැනි එක තමයි උත්තේජ ප්‍රතිග්‍රහණය කිරීම. අපි ගත්තොත්ින් අපිට තියෙනවා පංචේන්ද්‍රිය, නැස, කන, නාසය, දිව, සම කියලා. එතකොට මෙන්න මේ දිවේ සහ නාසයේ, ඒ කියන්නේ රසය සහ ගන්ධය අපිට දැනගන්න, නැත්තම් ආග්‍රහණය කරගන්න, ඒ උත්තේජ ලබා ගන්න දිවේ සහ නාසයේ ඇතුළත අපිච්ඡදයේ පිහිටනවා උත්තේජ ප්‍රතිග්‍රහණය කරගන්න තියෙන සෛල. මේව පිහිටන්නේ අපිච්ඡද පටකයක් තුළ. ඊළඟ කාරණේ තමයි ශ්‍රාවී කෘත්‍ය ඉටු කරන එක. අපේ ශරීරය තුළ යම් යම් ස්ථානවල යම් යම් ශ්‍රාවයන්, නැත්තම් ශ්ලේෂ්මල ශ්‍රාවයන් සිද්ධ වෙන්න අවශ්‍ය වෙලා තියෙනවා. අපි ගත්තොත්ින් ශ්වසන පද්ධතිය. අපි දන්නවා ශ්වසන පද්ධතියේ ශ්ලේෂ්මල ශ්‍රාවය වෙලා තෙත් බවක් ලබා දෙන්න ඕනේ. මොකද ශ්වසන වායු තෙත් කරන්න ඕනේ. මෙන්න මේ කාරණේ ඉටු කරන්නේ කවුරු මගින්ද? අපිච්ඡද පටකේ මගින්. ශ්‍රාවී කෘත්‍ය ඉටු කිරීම. ඊළඟට තමයි පෙරීමේ කෘත්‍ය ඉටු කිරීම. අපේ ශරීරය තුළ සිදුවෙන ජෛව රසායනික ප්‍රතික්‍රියාවලින් නිපද වෙන අපද්‍රව්‍ය ටික ශරීරයෙන් බැහැර කරගන්න ඕන. අපි ඒකට කියන්නේ බහිස්රාවය කියලා. එතන මෙන්න මේ බහිස්රාවී කෘත්‍ය ඉටු කරන්නේ වකුගඩුවලින්. එතන මේ වකුගඩුවල ඇතුළත පිහිටනවා වෘක්කාණු. මේ වෘක්කාණුවක බෝමන් ප්‍රාවරය කියන කොටස තුළ අපිච්ඡද පටකයක් පිහිටනවා. මේ අපිච්ඡද පටකයෙන් තමයි අර ශරීරයේ තියෙන අපද්‍රව්‍ය ටික පෙරලා වෙන් කරලා අයින් කරනු ලබන්නේ. එහෙනම් ඔබ අපිච්ඡද පටකය ගැන හදාරද්දී මෙන්න මේ කාරණාත් ගැන අවධානය යොමු වෙලා තියෙන්න ඕන. එකක් තමයි අපිච්ඡද පටකයක ලක්ෂණ. මොනවද ලක්ෂණ? අපිච්ඡද පටකය පිහිටන්නේ පාදස්ත පටලයක් මත. සෛල තදින් ඇහිරිලා තියෙනවා. ඒ වගේම තමයි රුධිර සැපයුමක් නැහැ, පාදස්ත පටලය මගින් පෝෂණය වෙනවා. ඒ වගේම පිහිටන ස්ථාන රුධිර කේශනාලිකා බිත්තියේ තියෙනවා, තයිරොයිඩ් ග්‍රන්ථිවල තියෙනවා, ආහාර මාර්ග බිත්තියේ තියෙනවා, මුත්‍රාශය බිත්තියේ තියෙනවා, සමේ අපි චර්මයේ තියෙනවා. ඒ වගේම තමයි අපිච්ඡද පටකේ නිටු කරන කෘත්‍යයන් ටික. පෘෂ්ඨ ආස්තරණය කිරීම හා ආරක්ෂා කිරීම, අවශෝෂක කෘත්‍ය ඉටු කිරීම, උත්තේජ ප්‍රතිග්‍රහණය කිරීම, ශ්‍රාවී කෘත්‍ය ඉටු කිරීම, පෙරීමේ කෘත්‍ය ඉටු කිරීම. මෙන්න මේ කියන කාරණා ගැන ඔබ අවධානය යොමු කරගෙන ඉන්න ඕන. හොඳයි. අපි කිව්වා පෘෂ්ඨවංශීන්ගේ අපිච්ඡද පටක, පෘෂ්ඨවංශීන්ගේ සත්ව පටක, නැත්තම් සත්ව පටක යටතේ පෘෂ්ඨවංශීන්ගේ පටක වර්ග හතරක් ගැන අපි කතා කරනවා කියලා. එතනින් එකක් තමයි අපි දැන් කතා කළේ අපිච්ඡද පටක ගැන. හොඳයි, ඊළඟට අපි කතා කරමු සම්බන්ධක පටක. වචනෙින්ම තේරෙනවා යම් කිසි ස්ථානයක සම්බන්ධීකරණයක් පවත්ව ගන්න තියෙන පටක වර්ගයක් තමයි මේ සම්බන්ධක පටක කියලා කියන්නේ. එතකොට පෘෂ්ඨවංශීන්ගේ අපිට දකින්න ලැබෙන සම්බන්ධක පටක වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි රුධිර පටකය, අනිත් එක තමයි අස්ථි පටකය. නමුත් අපි 11 ශ්‍රේණියේදී සාකච්ඡා කරන්නේ රුධිර පටකය පිළිබඳව. මං හිතනවා රුධිරය ගැන මීට කලින් ශ්‍රේණිවලදී යම් කිසි මතකයක් ඇති ඔබට හදාරපු රුධිර පටකය ගැන. එතකොට මෙන්න මේ රුධිර පටකය සකස් වෙලා තියෙනවා ප්‍රධාන කොටස් දෙකකින් පුතේ. ඒ තමයි රුධිර සෛල සහ රුධිර ප්ලාස්මාව. මේ රුධිර පටකය සම්බන්ධක පටක අතරින් විශේෂ පටකයක් වෙනවා. මෙන්න මේ විශේෂ පටකයක් වෙන්න බලපාපු හේතුව ඔබ මතක තබා ගත යුතුයි. රුධිර පටකයේ විශේෂිත පටකයක් වෙන්නේ රුධිර පටකයේ තියෙනව පුතේ පූරකය, එහෙමත් නැත්නම් රුධිර ප්ලාස්මාව. අන්න ඒක ශ්‍රාවය වෙන්නේ රුධිර සෛල වලින් නෙමෙයි. මම කිව්වා ඔබ පහළ ශ්‍රේණිවලදී ඉගෙනගෙන තියෙනවා රුධිර පටකය පිළිබඳව, නැත්නම් රුධිරය පිළිබඳව. රුධිරය සකස් වෙලා තියෙන්නේ දේහාණු සහ රුධිර ප්ලාස්මාවෙන්. මෙන්න මේ කියන රුධිර ප්ලාස්මාව නිර්මාණය වෙන්නේ අර කියපු රුධිර සෛල වලින් නෙමෙයි. අන්න ඒක තමයි රුධිර පටකයේ තියෙන විශේෂත්වය. හොඳයි, ඊළඟට මේ රුධිර පටකය තුළ දකින්න තියෙන ලක්ෂණ කිහිපයක් තියෙනවා. බලමු මේ මොනවද රුධිර පටකයේ තියෙන ලක්ෂණ ටික කියලා. රුධිර පටකයේ තියෙන ලක්ෂණ තමයි පුතේ, රුධිර පටකයේ තියෙනවා තරලමය පූරකයක්. තරලමය පූරකයක් පිහිටන රුධිර පටකය. අපි අස්ථි පටකය ගැන කතා කරන්නේ නැති වුණත් මම මෙතනදී පොඩි මතක් කිරීමක් කරන්නම්. අස්ථි පටකයේ තියෙනවා පූරකයක්, හැබැයි ඒක තරලමය පූරකයක් නෙමෙයි. එහෙනම් මෙන්න මේ රුධිර පටකයේ තියෙන පූරකය තරලමය පූරකයක්. ඒ පූරකය තුළ අර රුධිර සෛල, එහෙමත් නැත්නම් දේහාණු වර්ග ගිලිලා තියෙනවා. ඒ වගේම තමයි මේ දේහාණු යටතට අයිති වෙනවා රතු රුධිරාණු, සුදු රුධිරාණු සහ රුධිර පට්ටිකා. මෙන්න මේවා තමයි අර දේහාණු ගොඩට අපි එකතු කළේ. ඒ වගේම තමයි විශේෂම කාරණයක් මේ රුධිර පටකේ කිසි විටකත් තන්තු දකින්නට ලැබෙන්නේ නැහැ. හැබැයි කුමන හෝ අවස්ථාවක රුධිර කැටි ගැසීමක් සිදුවීමට අවශ්‍ය වුවහොත් අන්නේ වෙලාවේදී තන්තු නිර්මාණය වෙනවා. එහෙනම් සාමාන්‍යයෙන් රුධිර පටකයක තන්තු දකින්නට ලැබෙන්නේ නැහැ. නමුත් රුධිර කැටියක් සෑදීමට අවශ්‍ය වූ විට, එහෙම නැත්නම් රුධිර වාහිනියක් තුවාල වූ විට අන්න තන්තු නිර්මාණය වෙනවා. ඒකත් මේ රුධිර පටකයේ තියෙන විශේෂම ලක්ෂණයක්. හොඳයි දුවේ පුතේ, මෙන්න මේ ආකාරයට විශේෂ ලක්ෂණ වලින් පස්සේ අපි එනවා රුධිර පටකයේ කෘත්‍යයන් පිළිබඳව. ඉතින් ඔබට මනාව පැහැදිලි වෙනවා ඇති රුධිර පටකයක දකින්න ලැබෙන නැත්තම් කෘත්‍යයන් මොනවද කියලා. ඔබ මේ වෙනකොටත් මේ පිළිබඳව හදාරලා තියෙන්නේ පහළ ශ්‍රේණිවලදී. අංක 1 නැත්තම් පළවෙනි ප්‍රධානම කාරණේ තමයි රුධිර පටකයේ මගින් ඉටු කරන ද්‍රව්‍ය පරිවහණය කිරීම. හොඳයි, අපි බලමු මේ ද්‍රව්‍ය පරිවහණය කිරීම යටතට මොනවද රුධිරය මගින් ගෙන යන ද්‍රව්‍ය කියන එක. ඔබ දන්නවා ඔබ ආශ්වාස ප්‍රාශ්වාස කරනවා. ආශ්වාස කරනකොට වායුගෝලයේ තියෙන වාතය ඇදිලා යනවා පෙනහළු වලට. ඒ තුලින් පෙනහළු තුලදී ඔක්සිජන් වායුව සිරුර තුලට අවශෝෂණය කරගන්නවා. මේ ඔක්සිජන් වායුව රුධිරය ඔස්සේ නැත්නම් රුධිර සෛල මගින් ශරීරයේ සෑම සෛලයකටම අරගෙන යන්න ඕන. එහෙනම් අන්න පරිවහණය කරන එක ද්‍රව්‍යයක් තමයි ඔක්සිජන්. ඒ වගේම තමයි සෛල ආසන්නයේදී සෛලවල සිදුවන ජෛව රසායනික ප්‍රතික්‍රියා නිසා නිපද වෙනවා අපද්‍රව්‍ය. ඒ අපද්‍රව්‍ය යූරියා වෙන්න පුළුවන්, කාබන් ඩයොක්සයිඩ් වෙන්න පුළුවන්, ජලය වෙන්න පුළුවන්. මෙන්න මේ අපද්‍රව්‍ය ටික ශරීරයෙන් ඉවත් කරන අවයව කරා, එහෙම නැත්නම් බහිස්රාවයේ සිදුවන ඉන්ද්‍රියයන් කරා පරිවහණය කරන්න ඕන, නැත්නම් ගෙන යන්න ඕන. අන්න එහෙනම් රුධිරය ඔස්සේ පරිවහණය වන තවත් ද්‍රව්‍යයක්. එහෙම නැත්නම් රුධිරයේ පරිවහන කෘත්‍යයට තවත් උදාහරණයක්. ඒ වගේම තමයි අපි ආහාර ලබා ගන්නවා. මේ ආහාරවල තියෙන පෝෂණ කොටස්, මේ පෝෂක කොටස් ශරීරයේ සෑම සෛලයකටම ලබා දිය යුතුයි. එහෙනම් අන්නේ පෝෂක කොටස් පරිවහණය කරන්නේ රුධිරය මගින්. එතකොට මේ අතරින් සමහර ද්‍රව්‍ය රුධිරයේ රුධිර ප්ලාස්මාව තුල දිය වෙලා ගමන් කරන, සමහර ද්‍රව්‍ය ඒ කියන්නේ ඔක්සිජන් රුධිර සෛල මගින් පරිවහණය කරන. හොඳයි, ඊට අමතරව රුධිරය මගින් ඉටු කරන තවත් ප්‍රධාන කාර්යයක් තියෙනවා. ඒක තමයි දුවේ පුතේ ආරක්ෂාව. ඔබ දන්නවා රුධිර පටකය නිර්මාණය වෙලා තියෙන්නේ දේහාණු වර්ග තුනකින් කියලා කිව්වා. රතු රුධිරාණු, සුදු රුධිරාණු, රුධිර පට්ටික. මෙන්න මේ අතරින් මේ කියන සුදු රුධිරාණු වර්ග අපේ ශරීරයට ආරක්ෂාවක් ඇති කරනවා. උදාහරණයක් විදිහට කිව්වොත් අපේ ශරීරයේ පිටතින් විස බීජයක් ඇතුළු වහොත්, නැත්තම් ව්‍යාධි ජනකයක් නැත්තම් ශුද්‍ර ජීවියෙක් ඇතුළු වුණොත් මෙන්න මේ සුදු රුධිරාණු මගින් ඒ විස බීජය විනාශ කරලා දානවා, එහෙම නැත්තම් භක්ෂණය කරලා දානවා. අන්න ඒකට අපි කියනවා අපේ ඇඟ ඇතුලේ තියෙන ආරක්ෂක යාන්ත්‍රණයක් තියෙනවා, ඒක පවත්වගෙන යන්නේ කවුද? මේ කියන සුදු රුධිරාණු මගින්. එහෙනම් රුධිර පටකයේ තවත් කාර්යයක් තමයි ආරක්ෂාව ඉටු කිරීම. ඊළඟ කාරණේ තමයි රුධිර පටකයේ මගින් සමස්ථිතිය පවත්වා ගැනීම. ටිකක් අලුත් වචනයක්, සමස්ථිතිය පවත්වා ගැනීම. පුතේ සමස්ථිතිය කියලා කියන්නේ අපේ ශරීරයේ අභ්‍යන්තර පරිසරය නියතව තබා ගැනීම කියන එක. දැන් ප්‍රශ්නයක් තියෙනවා අභ්‍යන්තර පරිසරය කියන්නේ මොකක්ද? ඔබ ගත්තොත්ින් අපේ ශරීරයේ සෛල ටිකක්, අන්නේ සෛල ටික වටේට පිහිටන ඒ වටපිටාවට තමයි අපි කියන්නේ අභ්‍යන්තර පරිසරය කියලා. සෛල අතරේ තියෙන වටපිටාව, අන්නේ වටපිටාවට කියන්නේ අභ්‍යන්තර පරිසරය කියලා. ඒක නියතව තියාගන්න දායක වෙනවා රුධිර පටකය. කොහොමද නියතව තියාගන්නේ? මොනවයින්ද නියතව තියාගන්න ඕන වෙන්නේ? ඒකේ ලවණ වැඩි වෙන්න බෑ. ලවණ මට්ටම නියත තියාගන්න. ජල මට්ටම වැඩි වෙන්න බෑ. ඒක නියත කරගන්න ඕන. උෂ්ණත්වය වැඩි වෙන්න බෑ. උෂ්ණත්වය නියත කරගන්න ඕන. ග්ලූකෝස් ප්‍රමාණය වැඩි වෙන්න බෑ. ඒක නියත කරගන්න. මෙන්න මේ ආකාරයට අභ්‍යන්තර පරිසරය නියතව තබා ගැනීමට අපි කියනවා සමස්ථිතිය කියලා. එහෙනම් මේ සමස්ථිතිය ඉටු කරගන්න නැත්නම් සමස්ථිතිය පවත්ව ගන්නත් රුධිර පටකයේ දායක වෙනවා. හොඳයි දුවේ පුතේ, එහෙනම් දැන් ඔබට පැහැදිලි ඇති. එහෙනම් සම්බන්ධක පටක යටතේ තියෙන රුධිර පටකය මගින් අපිට ඉටු කරන කෘත්‍යයන් මොනවද කියන එක. හොඳයි, අපි ඊළඟට යමුෙමු අපේ පාඩමේදී. ඊළඟට අපිට කතා කරන්න තියෙන සත්ව පටක වර්ගයට, ඒ තමයි පුතේ පේශී පටකය. අපිට කතා කරන්න තියෙන ඊළඟ පටක වර්ගය තමයි පේශී පටකය. මේක තමයි අපිට පටක ගැන කතා කරන්න තියෙන තුන්වෙනි පටක වර්ගය. මේ පේශී පටකය නැත්තම් පෘෂ්ඨවංශීකුගේ පේශී පටකය නිර්මාණය වෙන්න පේශී වර්ග තුනක් දායක වෙලා තියෙනවා. ඒ තමයි සිනිඳු පේශී, කංකාල පේශී සහ හර්ත් පේශී. එහෙම නැත්තම් අපිට කියන්න පුළුවන් පේශී පටකය කොටස් තුනකට අපිට වර්ග කරන්න පුළුවන්. ඒ තමයි සිනිඳු පේශී පටකය, කංකාල පේශී පටකය සහ හෘද් පේශී පටකය කියලා. හොඳයි අපි මුලින්ම බලමු මේ සිනිඳු පේශී පටකය කොහොමද අඳුරගන්නේ, කොහෙද තියෙන්නේ, මොනවද ඒකේ තියෙන ලක්ෂණ කියන එක. ඔබ බලන්න දුවේ පුතේ, ඔබගේ පෙළ පොතේ 13 වෙනි පිටුව, ඒකේ ඔබට දීලා තියෙනවා සිනිඳු පේශී පටකය නිර්මාණය වෙන දීලා තියෙන නැත්නම් හැදිලා තියෙන සෛල කිහිපයක්. මේ සිනිඳු පේශී පටකය පිහිටන ස්ථාන තමයි සාමාන්‍යයෙන් අපේ ශරීරයේ ඇතුළත තියෙන ඉන්ද්‍රියන්වල, එහෙම නැත්නම් අවයවවල, අන්න ඒ වගේ කොටස්වල තමයි මේ සිනිඳු පේශී පටකය පිහිටන්නේ. මේවයි සෛල ගත්තොතින් තර්කරූපී හැඩති සෛලයක්. ඒ කියන්නේ අර කෙලවරවල් දෙකෙන් උල් වෙච්ච තර්කරූපී හැඩති සෛල තමයි පිහිටන්නේ. මේ සෛල ශාකණය වෙලා නැහැ. තනි සෛල විදියට තමයි පිහිටන්නේ. ඒ වගේම තමයි මේ සෛලවල ඒක න්‍යෂ්ටියක් නැත්නම් එක න්‍යෂ්ටියක් බලා ගන්න පුළුවන්. ඒක සෛලයේ මැදයට වන්නට පිහිටනවා මේ න්‍යෂ්ටිය. ඒ වගේම තමයි මේ සෛල ඉක්මනින් විඩාවටපත් වෙන්නේ නැහැ. තවත් විශේෂම කාරණයක් තමයි හිතාමතා පාලනය කරන්නත් බැහැ. දැන් අපිට පුළුවන්ද අපේ ශරීරයේ ආහාර මාර්ගයේ සිද්ධ වෙන ක්‍රමාකුංචන චලන අපිට පාලනය කරන්න පුළුවන්ද? හිතාමතා බැහැ. එහෙනම් අන්නේ ක්‍රමාකුංචන චලන ඇති කරන්නේ කවුරු මගින්ද? සිනිඳු පේශී පටකය මගින්. හොඳයි. එහෙනම් මෙන්න මේ කියන ලක්ෂණ ටික මොනවද? තර්කරූපී හැඩති සෛල තියෙන. ඒ වගේම මේ සෛල ශාකණය වෙලා නැහැ. මැද නැෂ්ටියක් පිහිටනවා. ඒ වගේම ඒක සෛලයේ මැදට වෙන්නට පිහිටනවා. ඊළඟට මේ සෛල ඉක්මනින් විඩාවටපත් වෙන්නේ නැහැ. අනිච්චානුගයි. ඒ කියන්නේ හිතාමතා පාලනය කරන්න බෑ. ඒ වගේම තමයි මේ සෛලවල තදපාට ලාපාට කොටස් දකින්න ලැබෙන්නේ නැහැ. ඒක නිසා අපි කියනවා හරස් විලේක නොදරයි කියලා. එහෙම නැත්නම් නිර්විලිකිතයි කියලා කියනවා. හරස් විලේක නොදරයි, එහෙම නැත්නම් නිර්විලිකිතයි කියලා කියනවා. හොඳයි. ඊළඟ කාරණේ තමයි මේ පේශී වර්ග වලින් එනවා අපි ඊළඟ පේශී වර්ගයට, කංකාල පේශී. අපි බලමු මේ තුන කතා කරලා සංසන්දනයකට යෙදෙන්න බලමු. පුතේ කංකාල පේශී අපේ මාංශ පේශි කියලා ඔයාලා හඳුන්වන්නේ. එහෙම නැත්නම් අපේ ශරීරේ පිටතින් බලා ගන්න පුළුවන් අත්වල, කකුල්වල, මුහුණේ, මෙන්න මේ වගේ තැන්වල පිහිටන පේශී තමයි අපි කියන්නේ කංකාල පේශී කියලා කියන්නේ. අපේ අත ගත්තොතින්, අපේ පාදයක් ගත්තොතින් මේවා නිර්මාණය වෙන්න අස්ථිවලට සම්බන්ධ වෙලා තියෙන පේශී වර්ගය තමයි කංකාල පේශී කියලා කියන්නේ. මේ කංකාල පේශී සෛලවල හැඩය ගත්තොතින් ඒ දිගටි සිලින්ඩර ආකාර හැඩයක් තමයි දරන්නේ. ඒ වගේම තමයි මේ සෛල ශාකණය වෙලා නැහැ. මේවා බහු න්‍යෂ්ටිකයි. ඒ කියන්නේ න්‍යෂ්ටි එකකට වඩා වැඩියෙන් පිහිටනවා. ඒ වගේම තමයි මේ න්‍යෂ්ටි පිහිටන්නේ සෛලයේ පර්යන්තයට වන්නට, සෛල ප්ලාස්මේ පර්යන්තයට වන්නට තමයි මේ න්‍යෂ්ටි පිහිටන්නේ. ඒ වගේම තමයි මයිටොකොන්ඩ්‍රියා විශාල සංඛ්‍යාවක් තියෙන. අනිත් විශේෂම කාරණය තමයි මේ සෛලව නැත්තම් මේ පටකය අපිට හිතාමතා පාලනය කරන්න පුළුවන්. දැන් මම ඔයාලට කිව්වොත් අත ඔසවන්න, ආයිත් අත නමන්න, දිගාරින්න, මෙන්න මේ ආකාරයට කිව්වොතින් අපිට හිතලා කරන්න පුළුවන්. ඒ හිතලා කරන්න ක්‍රියාත්මක වෙන පටකය තමයි කංකාල පේශී පටකය. ඒ වගේම තමයි දීර්ඝ කාලයක් නැත්තම් අධික ලෙස මේ පේශී ක්‍රියාවට ලක් වුණොත් විඩාවටපත් වෙනවා. ඒ වගේම තමයි මේ පේශී සෛලවල හරස් අතට තදපාට ලාපාට කොටස් දකින්න ලැබෙනවා. ඒක නිසා අපි කියනවා විලිකිතයි කියලා. එහෙම නැත්තම් හරස් විලේක දරයි කියලා කියන. හොඳයි අපි ඊළඟට එමු. එහෙනම් හෘද් පේශී පටකයට, සිනිඳු පේශී පටකේ, කංකාල පේශී පටකේ, ඊළඟට තියෙන හෘද් පේශී පටකේ. පුතේ හෘද් පේශී පටකේල කිව්වම ඒක පිහිටන ස්ථානේ හෘදේ විතරම. එතකොට හෘදයෙන් පිට ඒ පටකේ පිහිටන්නේ නැහැ. එතකොට ඊළඟ විශේෂ කාරණේ තමයි අර දෙකේම නොතිබුණු ලක්ෂණ මෙයාගේ දකින්න පුළුවන්. ඒ තමයි සිනිඳු පේශී සෛල වගේ ඒක න්‍යෂ්ටික වෙලා තියෙනවා. හැබැයි ශාකණය වෙලා තියෙනවා. මේ හෘද් පේශී සෛල ඒක න්‍යෂ්ටිකයි. ඒ වගේම ශාකණය වූ සෛල දකින්න ලැබෙනවා අර කංකාල පේශී සෛලවල වගේම හරස් අතට තදපාට ලාපාට ප්‍රදේශ නැත්තම් හරස් විලේකන දකින්න ලැබෙනවා. ඊළඟට මේකේ තියෙන විශේෂම ලක්ෂණය තමයි පුතේ උපතේ සිට මරණය දක්වාම විඩාවටපත් වෙන්නේ නැහැ. රිද්මියානුකූලව චලනය වෙනවා. ඒ වගේම තමයි මෙන්න මේ සෛල අතර අන්තරස්ථාපිත මඩල කියලා ව්‍යුහයක් පිහිටනවා. ඒ වගේම හිතාමතා පාලනය කරන්න බැරි වෙනවා. එහෙනම් ඔන්න හෘද් පේශී පටකය ගැන ඉගෙන ගන්න තියෙන කාරණා ටික. ඒක න්‍යෂ්ටිකයි, හරස් අතට ඉරි තියෙනවා නැත්තම් විලේක තියෙනවා, ශාකණය වෙලා තියෙනවා, උපතේ සිට මරණය දක්වා විඩාවටපත් වෙන්නේ නැහැ, රිද්මියානුකූල චලනයක් දකින්න ලැබෙනවා, අන්තරස්ථාපිත මඩල පිහිටනව සයිල අතරේ. ඒවගේම තමයි අනිච්චානුගව ක්‍රියා කරන කැන හිතාමතා පාලනය කරන්න බ. හොඳ දැන් එහෙනම් ඔබට සංසන්ධනය කරන්න පුළුවන් වෙන්න ඕනේ සින්දු පේශී පටකය, කංකාල පේශී පටකය සහ හෘත් පේශී පටකය. එනම් ඔබට පුළුවන් ඔබේ පොතේ තීරු තුනක වගුවක් නිර්මාණය කරලා එකේ සිනිඳු පේශී පටකය, කංකාල පේශී පටකය, හෘත් පේශී පටකය කියලා කොටස් තුනකට වෙන් කරගන්න. බලමු එහෙනම් සිනිඳු පේශී පටකය ගැන ගත්තොතින් තර්ක රූපී හැඩති ඒක න්‍යෂ්ටිකයි හරස් විලේක නොදරයි. කංකාල පේශී ගත්තොතින් බහු න්‍යෂ්ටිකයි හරස් විලේක දරයි දිගටි සිලින්ඩරාකාරසයි. ඊට පස්සේ හෘත් පේශී ගත්තොතින් ඒක න්‍යෂ්ටිකයි හරස් විලේක තියෙනවා ශාකණේ වෙලා තියෙනවා. දැන් බලන්න දුවේ පුතේ මේ හැම පේශී පටකයකටම විශේෂිත වූ ලක්ෂණයක් පිහිටනවා. එහෙනම් ඔබ මතක තබා ගත යුත්තේ ආන්නේ කාරණ. හොඳයි දුවේ පුතේ, එහෙනම් අපි අද දවසට අපේ පාඩම අවසන් කරනවා. ආයිමත් දවසක මේ පාඩමේ ඉතිරි කොටස වන ස්නායු පටකය කොටසත් ඔබ වෙත ගෙනීමේ බලාපොරොත්තුවත් ඇතිව අද දවසට ඔබෙන් සමු ගන්නවා. ආයිබෝවන්.
ගුරු ගෙදර සම්බන්ධව ඔබට මතුවන ගැටලු සහ ඔබේ අදහස් පළ කිරීමට දැන් SMS සේවාවක් සක්‍රියයි. විද්‍යාව විෂයට අදාළ පාඩම් පිළිබඳව ඔබට ගැටලුවක් වේ නම් SCI හිස්තැනක් Q හිස්තැනක් ප්‍රශ්නය පැහැදිලිව සහ සරලව සඳහන් කොට ඉංග්‍රීසි අකුරෙන්, වෙනත් ආකාරයකින් කියන්නේ නම් සිංග්ලිෂ් හෝ ටැංග්ලිෂ්. සිංග්ලිෂ් හෝ ටැංග්ලිෂ් වලින් ලියා 0.7.0.481.488 0.7.0.481.488 SMS කරන්න. ඔබට යම් අදහසක් හෝ යෝජනාවක් හෝ ඉදිරිපත් කරන්නට තිබේ නම් ඔබ කළ යුත්තේ ඉහත Q අක්ෂරය වෙනුවට C අක්ෂරය යෙදීමයි.
ජියාපේ රේඩියෝ ඉස්කෝලේ
රුහුණු ගුරුගෙදර.